අද අපිට ධර්ම ප්‍රශ්නයක් ලැබිලා තියෙන්නේ ධර්මය විසින් ධර්මතාවයන් හේතු කොටගෙන නිවන් පරතරයට පත් කරනු ලබන්නේ නම් අප පළමුවෙන් පිළිහිටිය යුත්තේ කෙබඳු දැනකද කියලා පහදලා දෙන්න කියන එකයි මේ කියන්නේ. ඉතින් ධර්මය පවත්නවා කියන එක අපි දැන් තේරුම් අරගන්න ඕනේ බුද්ධ දේශනාවේ පෙළලා තියෙන ක්‍රමය. කුසල සීලේ අවිප්‍රතිසාරයේ ප්‍රමෝදයක් ප්‍රමෝදයේ ප්‍රීතියක් ප්‍රීතිය ප්‍රසබ්දියක් ප්‍රසබ්දිය සුඛයේ සමාධිය යථාභූතත් ඥාන දර්ශනය යථාභූතත් ඥාන දර්ශනයේ නිර්වේදයක් නිර්වේදයේ විරාගයක් විරාගයේ විමුක්තියක් විමුක්තියේ විමුක්ති ඥාන දර්ශනයක් ලබා දේ. මෙසේ ධර්මයෝම පුරවයි නිර්වාණ පරතරයට යාම සඳහා ධර්මයෝම පවත්වයි. මේ නේ චේතනාකරණී සූත්‍රයේ කෙටි අදහස. කුසල සීලයේ ඇත්තකොට අවිප්‍රතිසාරයේ උපදීවායි චේතනාවෙන් කටයුත්තක් නැත ලැබීම ධර්මතාවයයි. අවිප්‍රතිසාරය කියන්නේ විප්‍රතිසාරය කියන්නේ විපිලිසර බව, අවිප්‍රතිසාරය කියන්නේ විපිලිසර නොවන බව. විපිලිසර බව කියන්නේ කැළඹෙනවා, විසිරෙනවා. එක දෙකට අවධානය යොමු කරගන්න බෑ. කල්පනා කරන දවසක් කල්පනාවල් හිතට එනවා. දැන් මේ જાතිය ආපුවම විපිලිසරයි. අවිප්‍රතිසාරය ඇති වෙන්න නම් ඕනේ අවශ්‍ය අවධානය එල්ල කරගෙන දැන් අද මේ කාලේ කියන්නේ හිතේ කර්මණු වල ගන්න ගියා. අන්නේටි කරන්නේ නම් මේ ධම්ම අවබෝධ කරගන්න බෑ අන්නේටි කරගන්න. මේ හිතේ කර්මණු ගන්න කියන අදහසින් අදහස් කළේ මොකද්ද? යම්කිසි අවධානයක් යොමු කරගත්තා නම් ධම්ම අවබෝධය සඳහා ඒ පැත්තේ අවධානය හඳුරවන්න පුළුවන් ඉන්න විවිධ අවධානයන්ට ඒක පාත්‍ර වෙන්නේ නැත්නම් අන්න අවිප්‍රතිසාරයෙන් යුක්තයි. දැන් බණහඬ ආවට පස්සේ බණහඬ කල්පනා කරනකොට වෙනේනේව කල්පනා වෙනවා නම් වෙනේනේ පැතිල හිටියනනම් එතන තියෙන විපිලිසර බව. ඒ විපිලිසර බව තිබුණොත් ධර්මයේ තෝරගන්න බැහැ. අන්න එහෙනම් ඒ විපිලිසර බව නැති කරන්න ගන්න කියනවා කුසල සීලය. කුසල සීලය ගත්තොත් අවිප්‍රතිසාරයට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ ලැබෙනවා කියන ධර්මතාවය. එහෙනම් කියනවා කුසල සීලයේ ඇත්ත උට අවිප්‍රතිසාරයේ උපදීවයි චේතනාවෙන් කටයුත්තක් නැත ලැබීම ධර්මතාවය. දැන් කුසල සීලයේ පිහිටියොත් එහෙම එතෙන්දී ආයතයක් ඔය කැළඹුම ඇති වෙන්නේ නැහැ විවිධාකාර අවධානයන්ට යොමු වෙන්නේ නැහැ. අවධානය යොමු කරන්න පුළුවන් නම් යම්කිසි ධර්ම කතාවක් තේරුම් ගන්න ඒකට මනා අවධානයක් යොමු කරන්න පුළුවන් කිසි අමාරුවක් නැතුව. අන්න ඒතර අවිප්‍රතිසාරය. නෑ අවිප්‍රතිසාරය ඇති වෙන්න කුසල සීලය තියෙන්න ඕන. නැත්නම් අවිප්‍රතිසාරය කියන එක ඇති වෙන්නේ නැහැ. අවිප්‍රතිසාරය ඇති උට ප්‍රමෝදයේ උපදීවායි චේතනාවෙන් කටයුත්තක් නැත. ඉත එහෙම යන්නේ නම් අවධානය විනාතර යොමු වෙන්නේ නැත්නම් දහමට අවධානය යොමු වුණොත් දහම නිසා ලැබෙන චිත්ත ප්‍රසාදයෙන් ප්‍රමෝදයේ මතුවෙලා එනවා. ඒකට අමුතුම කරන්න දෙයක් නැහැ. ප්‍රමෝදයේ මතුවේවා කියලා එහෙම හිතන්න කියන්න භාවනා කරන්න කියන එහෙම එකක් කරන්න දෙයක් නැහැ. ඒක ලැබෙනවා. ප්‍රමුදිතයාට ප්‍රීතිය මතුවේවායි චේතනාවෙන් කටයුත්තක් නැත. දැන් දහම් ප්‍රබෝධය ඇති වෙනකොටම දහම් ප්‍රීතිය ඇති වෙනවා. ඒ ප්‍රීතිය ඇත්තට පස්සබ්දී ඇති වේවායි චේතනාවෙන් කටයුත්තක් නැත. සැහැල්ලු බව. සැහැල්ලු බව ගැන අමුතුවෙන් ඇති වෙන්න හිතන්න කරන්න දෙයක් නැහැ. ඒ දහම් ප්‍රීතියෙන් නිර්ාමිත ප්‍රීතියෙන් යුක්ත නම් සැහැල්ලු ඇති වෙනවා. එතකොට පස්සබ්දී ඇතුළ සුඛය ඇති වේවායි චේතනාවෙන් කටයුත්තක් නැත. කාම සුඛය නෙමෙයි ඔය කියන්නේ දහම් සුවේ. අනේ දහම් සුවේ ඇති වෙනවා නම් කියන්නේ ඒකට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. දහම් සුවේ ඇති වෙනවා. සුඛිත සිත් ඇත්තාහට සිත සමාධිගත වේවායි චේතනාවෙන් කටයුත්තක් නැත ලැබීම ධර්මතාවයයි. එහෙනම් සමාධිය ලබා දෙන්නේ සුඛේ. සුඛිනෝ සමාධියේ. සුඛේ ලබා දෙන සමාධිය ලබා ගන්නද අද නානා ප්‍රකාර ක්‍රම යොදනා වෙන්නේ. ඊරාමිත සුවේ මතු වෙනා නම් සමාධිය ඒකෙන් මතු කරන්න. ඒකේ වැඩ. සුඛේ වැඩ. එහෙනම් සුඛේ විසින් මතු කරන සමාධියට වෙන ක්‍රමයකින් කර්මස්ථානයේ වර හරියනවා. ප්‍රථම අධ්‍යානයේ කර්මස්ථානය, ද්විතිය අධ්‍යානයේ කර්මස්ථානය, තෘතිය අධ්‍යානයේ කර්මස්ථානය, මේ ආදි වශයෙන් කර්මස්ථානය හැඳින්වියොත් එහෙම කර්මස්ථානීය සමාධිය මත කරනවා කියන අදහසක අපි. නේ බුද්ධහමිට ඒක ගලපන්න බෑ. බුද්ධහම අපිටන්නේ සුඛිනෝ සමාධියේ. ප්‍රීති මනස කායෝ පස්සද්දදී පස්සද්ද කායෝ සුඛන්දීදී සුඛිනෝ සමාධියේ. ප්‍රීතියෙන් යුක්තවන්නා වූ මානසිකත්වය ඇතුළු කරන්නා වූ තැන ප්‍රසද්දීව සැහැල්ලු ඇති වෙනවා. හිත කාය සැහැල්ලු වෙනවා. පස්සද්ද කායෝ සුඛන්දීදී. අනේ ප්‍රසද්දීව සැහැල්ලුව කායික වදින් සුවය ඇති කරනවා. සුඛිනෝ සමාධියේ. අන්නේ සුවේ සමාධිය ඇති කරනවා. ඒක තමයි පෙන්ලා තියෙන ක්‍රමය. ඉතින් අපි දැනගන්න ඕනේ අන්නේ සුවේ ඇතිකරنده හේතු වෙන්නේ. මූලික කටයුතු කරගෙන යනකොට එකින් එක මොකෙන්ද ඇති වෙන්නේ කියලා බලනකොට දකින්න කුසල සීලිය තුලින් තමයි මේ ඔක්කොම ඇති වෙන්නේ. දැන් ඉන්නේ අපිට තියෙන ප්‍රශ්නේ මොකද? එකයි කරන්න තියෙන්නේ. කුසල සීලිය මොකද්ද කියලා හොයාගෙන ඒක හොදන එකයි. අනිත් උර හරියට. කුසල සීලිය හොයන්න ඉසෙල්ලා කුසලිය හොයාගන්න ඕනේ. එතන කුසලයට අනුව ශික්ෂණය වෙන්නේ යමකින්ද? ඒක කුසල සීලිය. නැත් කුසලයේ මොකද්ද? කෝසානි විචය කේවලානි දිබ්බම් මානුසකන්ත බ්‍රහ්මකෝසං සබ්බකෝස මූල වන්දනා පමුත්තෝ කුසලෝතාදි පෞච්ඡතෝ තතත්තා දිව්‍ය කෝස මනුස බ්‍රහ්ම කෝස මනුස කෝස සකල විද කර්ම කෝස පිළිබඳ ඒ වායේ ඉපැත්මට හේතු වෙන්නා වූ මූල බන්ධන යන අවිද්‍යා තෘෂ්ණාවන්ගේ පහ කිරීමක් ඇද්ද කුසලයයි කියන ලැබෙන්නේ. මේ අවිද්‍යාවේ තෘෂ්ණාවේ යම් පහවීමක් ඇද්ද ඒකයි කුසල කියන්නේ. නැ කුසල සීලය කියන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි යම් කිසි පහලෙන යම් ශික්ෂණ ක්‍රමයක් තියෙනවද? ඒ ක්‍රමයේ අනුගමනය කිරීමෙන් කුසල සීලය හම් වෙනවා. නැ කුසල සීලය හොයාගෙන යන්න ඕන. අනේ කුසල සීලය මොකද්ද කියලා බලපුවාම අවිද්‍යාව පහ වෙන තෘෂ්ණාව පහ වෙන ශික්ෂණය මොකද්ද? අනේ කුසල සීලය. යම් කිසි ශික්ෂණයක් තුළින් යම් කිසි හික්මීමක් තුළින් අවිද්‍යාව පහ වෙනවා නම් තෘෂ්ණාව පහ වෙනවා. මෙන්න මේකට කියනවා කුසල සීලය. ඒක තමයි අනුගමනය කරන්න ඕනේ. එයා ඒ ටික අපි කරගන්නේ කොහොමද? අවිද්‍යාව පහ කරගන්න, තෘෂ්ණාව පහ කරගන්න මොකද්ද කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියන්නේ. දැන් අපි ඒකත් හොයාගන්නවා ධර්මයේ තුලින්. එක අවස්ථාවක විසුණු වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ගන්නවා ස්වාමීනි ඉක්මනින් විද්‍යා විමුක්තිය හේවත් නිවන පූර්ණේ කරගන්න. ක්‍රමයක් කියන්නේ. මෙයා දේශනා කළා. සත්බොජ්ජංග වඩන්න කියලා. ස්වාමීනි සත්බොජ්ජංග ඉක්මනින් වඩා ගන්න ක්‍රමයක් කියන්නේ. ක්‍රමයක් දේශනා කරා. ආර්යචායක මාර්ගයේ වඩන්න. ස්වාමීනි ආර්යචායක මාර්ගයේ ඉක්මනින් වඩා ගන්න ක්‍රමය මොකක්ද කියලා අහන්න. සතර සතිපට්ඨානිය වඩන්න. ස්වාමීනි සතර සතිපට්ඨානිය ඉක්මනින් වඩා ගන්න ක්‍රමය මොකක්ද? සීල සුචරිතේ පූර්ණේ කරන්න. කාය සුචරිතේ, වාක් සුචරිතේ, මනෝ සුචරිතේ කියන දුස්චරිතෙන් අහ කරමු සුචරිතේ පූර්ණේ කරගන්න. සාමී ත්‍රිවිධ සුචරිතේ පූර්ණේ කරගන්න ලේසි ක්‍රමය මොකක්ද? ඉන්ද්‍රිය භාවනාව වඩන්න. මෙන්න අන්තිමටම ආව ලේසිම දැන. ඔන්න කුසල සීලිය වඩන්න අවශ්‍යම කරන දැන. ඉන්ද්‍රිය භාවනාව. දැන් මේ ඉන්ද්‍රිය භාවනාව හොඳට තෝරගත්තාම තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ කුසල සීලිය වඩන්න. කුසල සීලය වඩනවා කියන්නේ දේහිම ක්‍රමේ ඉන්ද්‍රිය භාවනාව වඩනවා. ඉන්ද්‍රිය භාවනාව වඩනකොට සීල සුචරිතේ පූර්ණ වෙනවා. සීල සුචරිතේ පූර්ණ වෙනකොට සතර සතිපට්ඨානයයි පූර්ණ වෙන්නේ. දැනගෙන හිටියත් නැතත් පූර්ණ වෙන්නේ සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය පූර්ණ කරනකොට එයා දැනගෙන හිටියත් නැතත් වචන වශයෙන් පද වශයෙන් පූර්ණ වෙන්නේ ආර්යචායක මාර්ගය. ආර්යචායක මාර්ගය පූර්ණය කරනකොට පද වශයෙන් දැනගෙන හිටියත් නැතත් සිද්ධ වෙන්නේ සත්බොජ්ජංග ධර්ම පූර්ණ වීම. සත්බොජ්ජංග ධර්ම පූර්ණ වෙනකොට දැනගෙන ඉන්න නැත සිද්ධ වෙන්නේ විද්‍යා විමුක්තියට පත් වීම හේවත් නිවන් සාක්ෂාත් කර ගැනීම, නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම. ඉතින් අපිට දැන් දීසිම ක්‍රමයේ තියෙනවා මුලට ගිහින් බලපුවාම එතනත් වෙනවා කුසල සීලිය හැටියට වෙන ඉන්ද්‍රිය භාවනාව. දැන් ඉන්ද්‍රිය භාවනාවක් වඩනකොට අපිට ওই ටික සිද්ධ වෙනවා. දැන් ඉන්ද්‍රිය භාවනාව වැඩි යුතු ක්‍රමයක් තියෙනවා. ලෝකයාගේ ක්‍රමයක් තිබුණා මේ ශාසනයේ බහැර ක්‍රමයක්. ඒ බහැර ක්‍රමයේ තියෙන්නේ ඇහැටිදී කණෙක් වාගේ ඉන්න, කනදීදී ඇහෙදී වීරෙක් වාගේ ඉන්න මේ જાතිය ක්‍රමයක්. මේක තමයි අන්නේ පරිබ්‍රාජිකව ඉන්ද්‍රිය භාවනා හැටියට දුන්නේ තමගේ ශ්‍රාවකෙයි. බුදුරජාණන් වහන්සේ මේලාදී අහනවා. ජාත්‍යාන්ද ಜಾති වදිර කියලා දෙන්නේ කියලා. ජාත්‍යාන්ද කියන්නේ උපතින්ම අසන්දාය. ජාති වදිර කියන්නේ උපදින්ම විහිරියයි. අන්දේලා අන්දියා වාගේ ඉන්නකොට මේ මේ වැඩෙනවා නම් මාර්ගය වැඩෙනවා නම් ඉන්ද්‍රිය භාවනා වැඩෙනවා නම් බීර වාගේ ඉන්නකොට ඉන්ද්‍රිය භාවනා වැඩෙනවා නම් අර උපදින්ම අන්ද විහිරියයිද නිකම්ම අන්‍යෝ භාවනා වෙලා දෙන්නේ බෑ. ඒක හේතු ඒක නම් ඒක වින්දෝය නේද කියයි නම් අර කියාපු බුද්ධලයාගෙන් අහනවා බුදුරණා. අන්න ඒ වෙලාවේදී ආනන්ද හඳුතේ යනකොට ආනන්ද හඳුරන්ට කියනවා ආනන්ද බලන්නකෝ මේ ගුරුලේ ගෝලියෙකුට ඉන්ද්‍රිය භාවනා කියාදියා තියෙනවා කියලා ඔය විස්තරේ කියලා මම අහන්නේ ඈතියෙදි කණෙක් වාගේ ඉන්නකොට කන්තියෙදි වීරෙක් වාගේ ඉන්න ඉන්ද්‍රිය භාවනාව වැඩෙනවා නම් ජාත්‍යන්තර ජාතිපතර කියන දෙන්නට ඉන්ද්‍රිය භාවනාව බොහෝ ලීහිම වලා ගන්න පුළුවන් වෙනවාද ඒක වෙන්න පුළුවන් හේතු තියෙනවා කියලා මම මේ අහන්නේ මේ අර මනුස්සයා බිම් බලාගෙන ඉන්නවා මේකට උත්තරයක් දෙන්නේ නැති ඒ රාජ බුදුරයන් වහන්සේගෙන් ඉල්ලා හිටනවා ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්න සුදුසු කාලයයි මේ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන තේකවා කියන ඉල්ලීමක් කළා අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව දේශනා කළා. කරන හැටි. ඉතින් මේ තියෙන හුඟක් විස්තර ඇතුළු අරගන්න එකක් තේරුම් අරගන්න එකක් ධර්මානුකූලව දකින ක්‍රමයක්. ඇහැට රූපයක් පේනවා. දැන් මේක වළක්වන්න බැහැ. ඉතින් අපි ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට බලනකොට මේ ලෝකේ තියෙන ඕන තරම් එක එක જાතිය රූප. සමහර ඒවා ප්‍රියමනාපයි. සමහර ඒවා අප්‍රියයි යමනාපයි දකිනකොට ওই දෙකම පේනවා. සමහර ඒවා මධ්‍යස්ථයි. ඉතින් මේ බලනකොට ප්‍රියමනාප ඉෂ්ඨ ප්‍රියමනාප රූපයක් පෙවුනහම ඒ පිපිලා හිත ඒවට ආසාවෙන් ඇදිලා යනවා මනවලන රූප වලට ඇදෙනවා ඇදිලා ඉතින් ඇලීමක් හට ගන්නවා ඒව අනිත්‍ය නම් අප්‍රිය නම් ඒ රූප දකින්නට ගැටීමක් හට ගන්නවා මේ සාමාන්‍ය හිතක සිවිත දැන් මේ ඇලීමයි ගැටීමයි හටගත්තාම මුලාව නිසා ඇලීම හටගත්ත දෙන එතනම ඇලිලා හිටිනවා ගලව ගන්නට ගැටීමක් හටගත්තාම ඒකෙම ගැටි දඟලනවා ඒකෙන් හිතවෙන් කරගන්න අන මුලාවටපත් වෙනවා නෑ ඇලීම යම් තැනකද මුලාවත් එතන ගැටීම යම් තැනකද එතරම් මුලාව ඇලීමයි මුලාවයි ගැටීමයි මුලාවයි මුලාව නැත්නම් ඇලීමක් නෑ මුලාව නැත්නම් ගැටීමක් ඇලීම යම් තැනකද ගැටීම යම් තැනකද මුලාවත් එතන වැඩෙනවා එතන සකස් වෙනවා දැන් මේ තුර ඔය තුර තමයි ඇලීම ගැටීම මුලාව කියන එක නිසා තමයි තේරුව පන්න තියෙන්නේ දැන් ඒ නිසා සාමාන්‍ය ලෝකයාට ඇහෙන රූපයක් බලනකොට ඒ රූපය මනවලන ප්‍රියමනාප එකක් නම් ඒ පිළිබඳව මේ භාවනාව වෙල්ලා දෙවිත නැති කෙනා වළක්වන්න නම් බැ හිත ඇදෙනවාම ඒ වැට බලන්න ගැටීමට පත් වෙච්ච කෙනාට ඒ මුලාව නැගිනවාමයි ඒ යථාබෝධය තිබුණ නැත්නම් එයා මොනවා කිව්වත් හරියන්නේ නැහැ ඔක අත්හැරලා දාපන් ගණන් ගන්න එපා කිව්වට බෑ එහෙම කළා හිතෙන් අයින් කරන්න බෑ මට මේ කරපු එක මට හොඳට මතකයි මම දන්නවා මට කියපුවා කරපුවා ඔය මට හුස්සන් නැති එකක් මයි කලේ දාර ඒ ආරමුණ වගේ නේ ඒක ගැටෙනවා ගැටෙනවා කොච්චර හරි ඒකද ඇදිල්ල බැඳිලා ඉන්නේ දැන් මේ ඇලීමයි ගැටීමයි මුලාවයි කියන මෙන්න මේ තුන නැති කරගන්න තමයි අපිට භාවනාවක් අවශ්‍ය වෙන්නේ අපි එකදෙනා පද වෙලා කී කී හිටියර මේක වෙදින්නේ නැහැ මොකද හේතුව යමක් නිසා ඇලීම හට ගන්නවා නම් ඒක දුරු කරගත්තොත් ඒකෙන් මිදෙනවා යමක් යමක් නිසා ගැටීමක් හට ගන්නවා නම් ඒක දුරු කරගත්තොත් ඒ ගැටීමෙ මිදෙනවා මේ ලෝකේ සියලු දේවල් පිළිබඳව ලෝක සත්‍යය ඇලෙන්නේ නැති ලෝකේ සියලුම දේවල් පිළිබඳව ලෝක සත්‍යය ගැටෙන්නේ නැති මේ ඇලෙනවා ගැටෙනවා කියන එක කාටවත් පොදු වචනයක් උනාට පුතජනන්ට පොදු උනාට සියලු අරමුණු වල සියල්ලෝ සමානව ඇලෙන්නේ නැති සියලුම අරමුණු වල සමානව ගැටෙන්නේ නැති ඒකේ විවිධාකාරයක් තියෙනවා සමහර වෙලාවට එක්කෙනෙක් ඇලුම් කරන දේ අනික කෙනාට පෙන්නන්න බෑ. එයා ගැටෙන එකක් වෙනවා. එක්කෙනෙක් ගැටෙන දේ අනික කෙනාට ඇලෙන එකක් වෙනවා. මේකත් එක එකනාගේ තියෙන පුද්ගලිකත්වයේ විවිධාකාර ස්වභාවයක්. මේක අපි දැනගන්න ඕනේ අනුන්ගේ ඇලෙන එක හෝ අනුන්ගේ ගැටෙන එක ෆෑන් කියොත් අපේ නෙමෙයි මේ. අපි මුලාවටපත් වෙන්නේ එතන. අපේ මිමෙන් ඕක මයින්ද බෑ. තම තමන්ගේ මිමෙන් අනුන්ගේක මයින්ද බෑ. සමහර වෙලාවට මම ඇලුම් කරන්න ඉඳි අනික කෙනාට විශාල ඇලුම් කරන එකක් වෙන්න පුළුවන්. මම ගැටීමේටපත් නොවෙනදී තව කෙනෙකුට විශාල ගැටීමේටපත් වෙන එකක් වෙන්න පුළුවන්. ඒ තම තමන්ගේ ඇලෙනේම තම තමන් ගැටෙනේම තම තමන් දැනගන්න ඕනේ. ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති ඒවට මුලාවෙන්නේ නැති ඒවට අපිට ඇඟිලි ගන්න දෙයක් නෑ අපිට මිදෙන්න දෙයක් නෑ. ඉතින් අපි මිදෙන්න ඕනේ අපි විසින් යමක ඇලෙනවා නම් ඒකෙන්. අපි විසින් යමක ගැටෙනවා නම් ඒකෙන් අපි මිදුනේ නැහැ අපිට මිදීමක් නෑ. මිදෙනවා නම් මිදෙන්න ඕනේ ඒකෙන් මිදෙනවා. අපි විසින් යම් තැනක මුලා වෙලා ඉන්නවා නම් ඒ මුලාව වෙච්ච එකකින් අපි මුලාවෙන් මිදුනොත් නිසා ලෝකයේ සියලු තැන්වල මුලාවේ අපි බැඳිලා නැහැ. එහෙනම් අපි හැමෙලිම ධර්ම මාර්ගයේ හැම කෙනාටම පුද්ගලිකයි. හරියට බලන්න කිව්ව එක මට හරියනවාද කියලා කිව්වොත් ඒක හරියන්නේ නැහැ. දැන් නුවණින් තේරුම් ගන්න ඕනේ මම කෙබඳු දෙයක් දැක්කොත් කෙබඳු අරමුණු වල ඇලෙනවද? කෙබඳු රූප වලට, කෙබඳු ශබ්ද වලට, කෙබඳු ගන්ධ වලට, කෙබඳු රසයන්ට, කෙබඳු පහසට, කෙබඳු හිතවිලි වලට, අදහස් වලට මම ඇලුම් කරනවද? කෙබඳු જાතියේ આવොත් මම ගැටෙනවද? ඔය දෙකම අපි දකින්න ඕනේ. අන්න දැක්කහම තමයි මට මුලාව හටගන්න වෙන්නේ එවඳු ඇලීමක් එවඳු ගැටීමක් ආවොත් ඒකෙන් මම මිදෙන්න ඕනේ අන්න තම තමන් විසින් ආර්ය මාර්ගය දැනගන්නවා කියන්නේ උන්වෝකයි තමන්ට වෙන එක තමන් දැනගන්න ඕනේ. දැන් ඒක කියන්නේ අපි පුරුදු වෙලා තියෙන හිම අනෙමි. ලෝකයේ පුදු වේම ඇලෙන කොටස් ටික හදලා මෙන්න මේ જાතිය කවුරු දලුම් කරන්නේවා. අපි හදා ගන්නවා අපිට ඕන හැටියට සම්මතය. මතය අපට නගා ගන්න. මේ දේවල් එක එක ඔක්කොම ඇලුම් කරන්නේවා. මේ දේවල් කාටවත් හොඳ නැති ඒවා. දැන් ඔහොම නිගමනය කරගන්න. දැන් ඕක තමයි සාමාන්‍ය පුරුද්දජන ගතිය දහම් නුවණි මෝරපු නැති අයද ඔය අදහස එනවා මට. තමන් මොනවද ප්‍රිය කරන්නේ? එයා හිතන්නේ ඒවා තමයි අනික ප්‍රිය කරන්නේ. එහෙනම් යා ඔක්කොම අනිකගේ ප්‍රියතාවය ලබා ගන්න ඒ තමන් ප්‍රිය කරන જાතියම කරනවා. තමන්ට තමන් ප්‍රිය කරන්නේ තව කෙනෙක් අප්‍රිය කරනවා නම් එයාගේ හිත ගන්න බෑ කවදාවත් තමන් ප්‍රිය කරන එක වෙනද. මොකද ඔහු ඒක අප්‍රිය කරනවා නම් තමන් ඒකෙන් හපෙන්න වෙනවා. නේද? ඔහු තමන් ගැටීමයි කරන්න බෑ. මට ඕන හැටියට කරන්න ගියොත් වෙන්නේ මට ඕන හැටියට ගියා තව තමන්ට ඕන හැටියට කරන්න ගියොත් ඔය කියන්නේ තත්ත්වයෙන් බේද ඇති වෙනවා, වික්ෂිප්ත භාවයක් ඇති වෙනවා, සමාජය තුළ තයාර ජීවත් වෙන්න බැහැ හරියාකාරව. ඉතින් අපි හොඳට හඳුනා ගන්න ඕනේ. එක එක්කෙනාගේ මානසිකත්වයන් එක එක ආකාරයි. ඉතින් එක එක්කෙනා ඉතින් පුරුදු කරගෙන ආපු රටාවක් කරනවා තමයි බොහෝ කොටම ඇලීමට ගැටීමට හේතුකාරකයන් ඒ අය ලබලා තියෙන්නේ. ඉතින් අපි ඉන්ද්‍රිය භාවනා කරනකොට අනික නෙවෙයි මගේ ඉන්ද්‍රිය භාවනා මා කරගත යුතුයි. තම තමන්ගේ ඇස් දෙකෙන් තම තමන් රූපය දිහා බලනකොට ඒ තුලින් තම තමන්ට ප්‍රියමනාප ඇලුම් හැඟීමක් ඇති වෙනවා. මෙන්න මේක හොයාගන්න ඕන. දැන් මේ ඇලීමයි ගැටීමයි මුලාවයි කියන මේ තුන තමයි සසර මේ ලෝකේ පැවැත්ම ගෙනියන්නේ. සත්‍ය සසරට උසි ගන්නවා. සසරට බඳින්නේ, බැඳ තබන්නේ. සසරට පොළඹවන්නේ. ඔන්නේ කාරණා තුනකින්. ඉතින් ඇලීමයි ගැටීමයි මුලාවයි කියන එක ලෝක සත්‍යයට ප්‍රියයි. එතන ඔහු අත්තරිනවා. යමකට ඇලුම් කරනවා. ඒ ප්‍රිය නිසා. යමකට ගැටෙනවා. ඒක අප්‍රිය නිසා ගැටෙන්නේ. ඒකෙ තියෙන ඇලුම මොකක්ද? තමන් ප්‍රිය කරන දේ කියන විරුද්ධ දෙකක් ආවහමයි විරුද්ධ දෙකක් එයක් විරුද්ධ එකක් එනකොටයි. ඔහුගේ ගැටෙන්නේ. මොකද ඔහුගේ හැපෙන්නේ? මම කිව්වේ මේක මෙහෙම කරන්න. මෙහෙම ඉන්න. එයා එහෙම ඉන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. අනේ තමන්ගේ ඇලෙන එකක් තියෙනවා. ඒ ඇලෙන එකට විරුද්ධයක් මතුවෙලා මේ ගැටලා තියෙනවා. මම කැමති මේ ලස්සන දේවල් බලන්න. එහෙනම් මට ඒක හම්බ වෙන්නේ නැහැ. හම්බෙන්නේ මේ වෙනේ නේවානේ. මට වැඩක් නැහැ. ඒකයි මම මේ වගේ හැපෙන්නේ. නෑ යාර ලස්සන එක බලන්න බලවෘත්තක් තිබුණේ නැහැ නම් විරුද්ධ හේම දෙයක් ඇති වෙන්නේ විදිහක් නැහැ. මම මෙන්න මෙතනින් අපි දැනගන්න ඕනේ. යමකට අපි ප්‍රිය කරනවා. මේ තෘෂ්ණාව ඇති වෙන්නේ එතන අල්ලගෙන. අන්න ඒකයි අපි මිදෙන්න ඕනේ. එයා ඒකෙන් මිදෙන්න මේ ඇලීම කියන එක වටිනා එකක්ද මේ කියන්නේ. දැන් මේක ටිකක් හොයි කරලා බලන්න ඕන. ඒ දැන් ඇලුම් කරනවා. මට ඇලෙන්න හිතෙනවද? ඇලුම් කරන්න හිතෙනවනේ. අපි එහෙම කියන්නේ. දැන් පුංචි උපමාවක් තියෙනවා. ඔය උපමා දෙක තෝරගත්තාම හරි වැදගත්. මේ වගේ දැන් තෝරගන්න. ඉස්කෝලේ 5 6 විතර පන්තියක ඉන්න ළමයෙකුට සාගලේ ඉඳන් වරංගට දැන් දායි. එහේ ඔව් එන බොහොම හොඳින් ඉන්නවා. වරංගට ගෙදර යනවාද? ඔව් ගෙදර යන ගානක් නැහැ. කොහොමද මේ ළමයි කට්ටිය ගියලු සත්තු අතර. සත්තු අතර ගිහලා ඉතින් බලබලා ඉන්නකොට ඒ කොල්ලේ කෑදිලා අර වරංගටන් කිව්වම ඒ කියන කොල්ලට අල්ලගෙන ගහගෙන ගහගෙන ගියා. මොකද මම ගහන්නේ නෑ මොනවා කළාද? මං දන්නේ මෙච්චර කාල මොහොමඩ ඔරන් උටන් කියනවනේ. ඉතින් අද ගහන්නේ අදනේ මං උදැක්කේ. ඔරන් උටන් දැක්කලා තියෙන එදා. එදා ඒක තමයි උන්ට තරහ ගියේ. ඊට පස්සේ මේකමම ඔරන් උටන් කියන්නේ මේ හේතුව උනේ. අන්න තරහ වුණා. ඔරන් උටන් අඳුර නැතිසක් කල් ඌට එනවා කිව්වා ගානක්. දැන් ඔයා ඇලෙනවා, ඇලුම් කරනවා. ඔව් ඇලීම හොදයි. ඇලීම ගැන ගානක් නැතුව ඉන්න. ඇලීම කියන වචනේ හඳුනාගත්තට පස්සේ අපිට කියනකොට මහා භයානක බවක් හැදෙනවා. මේ ඇලෙන එක භයානක බව දන්නේ ඇලෙන වස්තුවක් ආවම ඒකට ඇලීම කියලා අපි කියනවා. ගැටීමත් එහෙ කියන තරංගකාරීත්වයක් නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න බැහැ කියලා මේකත් වර්ණනා කරලා උස්සගෙන ඉන්නේ. ඇලීමයි ගැටීමයි කියන එක මොකද්ද කියලා බලාගුණා. දැන් මේවා පොත්තර නැහැ. අන්න ඒකයි කියන්නේ මේ ලෝකෝත්තර පැත්තට තියෙන අර්ථ මේ පදවල තියෙනවා. හැබැයි ලෝකෝත්තර අර්ථයේ මතුවලා නැති එකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක පොතේ ලියන්න අමාරු නිසා ඒක අවබෝධ කරගන්න ඕනේ. ඇලි ඉම ඇලීම, ගැටි ඉම ගැටීම, වචන දෙක හැදිලා තියෙන හැටි. ඇලි ඉම කියන එකයි ඇලීම වුනේ, ගැටීම කියන එකයි ගැටීම වුනේ. මුල ආව නිසායි මුලාව වුනේ. ඇලි ඉමයි ගැටි ඉමයි මුල ආව තැනයි. ඇලීම ගැටීම මුලාව. දැන් ඕකේ විස්තරේ බලාගන්න එක විග්‍රහ කරලා බලන්න ඕනේ. දැන් ඇල්ල කියන එක අපි අඳුරනවා. ඇල්ල කියන්නේ වතුර පාරක් ගලාගෙන ගිහිල්ලා විශාල ප්‍රපාතයකට එක දිහරේ කඩා හැලෙනවනම් ඕක ඇල්ල. දිය ඇල්ල එහෙම කියලා අපි කියන්නේ. අන්න ඇල්ලක හැටි. ඉම කියලා කියන්නේ ඔය ඇල්ලේ ආසිත ළඟට වෙලා ඉන්නවනේ කඩා හැලෙන්න යන තැන. අන්තිම කරන ඉම. ඇල්ලේ ඉම ළඟටලා හිටියොත් මොකද වෙන්නේ? පොඩ්ඩක් වෙස්සලා ගියොත් කකුල. මොකද ඇල්ලේ ඉමේ හැමිලෙම දියේ දෙවි වැඩිලා තියෙන්නේ පොඩ්ඩක් එන්න දෙසලා යනවා. ඇල්ලේ ඉමක හිටියොත් කොහොම වෙයිද? පොඩ්ඩක් එහා මෙහා වෙලා හිටන් කකුල අහකට ගියොත් එහෙම වැටෙන්නේ ඇල්ලට. ඇල්ලේ ඉමේ හිටියොත් හරි බලන්නක. ඊට පස්සේ මොකද වෙන්නේ? ජීවිතයේ විනාශය හෝ ජීවිත විනාශය වැනි මහා භයානක දෙයක් සිද්ධ වෙනවා. හරිම භයානකයි එතනක් තමයි ඇල්ලේ ඉම. යම් කිසි දෙයකට ආසා කර කර වැඩි වැඩි ඉන්නවා. අන්නේ ඉඳීමේ தত্ত্বය. ඔන්නේ ඇල්ලක ඉමක ඉන්නවා හා සමානයි. මේ ඇල්ලේ ඉම හොද එකක්. ඇල්ලේ ඉම හරිම භයානක එකක්. අන්නේ සිද්ධ වෙන්නේ. යම් කිසි ප්‍රපාතයක් තියෙනවා. ඒකේ වතුර නැහැ. කාර්කසයි. උඩ තියෙනවා කාණු ගැට්ටක්. නැත්නම් මොකක් හරි බැම්ම ගල් බැම්මක ගැට්ට තියෙනවා. අපි ගැට්ටේ කෙරවලට එලා ඉන්නවා. ගැට්ටේ ඉමට එලා ඉන්නවා. හැබැයි පොඩ්ඩක් වටවිලා කකුල අහකට තියුණොත් එහෙම ගැට්ටේ ඉමෙන් ඇදගෙන වැටලා නම් අතපය ගැල්ලා යනවා. ඒක වර්ණීය හෝ මරණ සමාන දුකටපත් වෙනවා. හරිම බලන්න. බොහෝ පරිසරයෙන් ඉඳලාකල් කොයි මොහොතද දන්නේ නැහැ ජීවිතේ ගැට්ටේ ඉමේ ඉන්නකොට. ඇල්ලේ ඉමේ ඉන්නකොට. විනාශයට ලං වෙලා. මෙන්න ඇලීමයි ගැටීමයි දෙකේ භයානකත්වය. යම් ඇලීමක් යම් ගැටීමක් යම් තැනකද ඒ ඇතුළු කරන බුද්ධලයාට එහි තිබෙන භයානකත්වයේ ඒහා සමාන විනාශය. ඒහා සමානයි ඒකද? හැබැයි ඕකේ මිදිලා අහක් වෙන්න දෙනුනේ විදිහක් නෑ මුල් ඇදලා. මුල ඇවිදින්. ඇල්ලේ ඉමේ ඉන්නවට මුල් අදිනවා. ගැට්ටේ ඉමේ ඉන්නවට මුල් අදිනවා. මුල් ඇද්දා කියලා කියන්නේ මුල් බැහැගත්තා. ආයි ගහකට යන්න විදිහක් භයානක ඉතින් පැනලා යන්න හැදුවට යන්න විදිහක් නැහැ මුල් බැහැගෙන. අනේ මුල් බැහැගත් එකට කියනවා මුලා. ඇල්ලේ මේ කාලයක් ඉන්නකොට මුල් බහිනවා. ගැට්ටේ මේ කාලයක් ඉන්නකොට එතන මුල් බහිනවා. මුල් බැහැගත්තට පස්සේ හරි භයානකයි ගැළවිලා යන්න බැහැ. එහෙනම් මේ පෘථග්ජන ලෝක සත්‍යයා කාලාන්තරයක් තිස්සේ මේ ඇල්ලේ මේ ඉඳ ගිහිල්ලා ගැට්ටේ මේ ඉඳ ගිහිල්ලා මුල් බැහැගෙන තමයි මේ ඇලීමයි ගැටීමයි මුලාවයි කියන තුනේ ඉන්නේ. මෙන්න උපමාව. ඇල්ලේ ඉමට උපමා කළ රාගේ ඒහා සමාන විනාශයට හේතු කරන මුල් බැහැ ගත්තාම මහ විනාශය ඇති දේනවා ගැලවෙන්න දෙන්නේ. ගැට්ටේ ඉමට ගියහම ඒකේ මුල් බැහැ ගන්නවා කියන්නේ ද්වේෂයට ගිහිලා ද්වේෂසහගතව ජීවත් වෙනකොට ඒකේ මුල් බැහැ ගත්ත කෙනාට ද්වේෂයෙන් මිදෙන්න බැහැ. අන්න මුල් දෙක. මුල් බැහැගෙදී. මෙන්න මේක භයානක බව දැනගත්තාම අපි දකිනවා යම් තැනක ඇලීමක් ඇද්ද රාගයක් ඇද්ද ඒක හරි භයානකයි. යම් තැනක ගැටීමක් ඇද්ද ද්වේෂයක් ඇද්ද ඒකත් හරිම භයානකයි. ඒ රාගය තුල ද්වේෂය තුල ගත කරන්න ගියොත් දිනෙන් දිනට ඔහු වෙත මුල් බැහැගත්තාම ඔබට ගැළවිලි යන්නත් බැහැ. අනාතෙන් අනාතයි. කොයි විදිහේ හරි සිද්ධ වෙන්නේ ඇල්ලට වැටෙන්න හරි ගැටපල්ලේ වැටිලා හරි විනාශ වෙයි. උරුමේ ඉච්චරයි. වෙන ජනසිල්ලක් එකකින් ලබා දෙන්නේ නැහැ. මෙන්න මේ ස්වභාවයෙන් ඇලීමයි ගැටීමයි මුලාවයි තුන තේරුම් ගන්න. එන්න රාගයයි දේසයයි මොහයයි තෝරගන්න ඕනේ. මෙන්න මේක තෝරගත්තාම අපිට ඕනකමක් තිබෙනවා. මේකෙන් ඉවත් වෙන්නේ නැත්නම් මහා භයානකයි. මොන විදිහින් හරි කවදා හරි මේ භයානකත්වයේ මිදෙන්න නම් ඒ ඇලීමෙන් ගැටීමෙන් වෙන්ගෙන මුල් බැහැගත්තකින් ගැලවෙන්න. එන රාගයෙන් දේසයෙන් මොහයෙන් වෙන්ගෙන්න ඕනේ. එදාටයි සනසුමක් හම්බ වෙන්නේ. රාගය තුළ දේශය තුළ මෝහය තුළ මුල් බැහැගෙන ඉඳගෙන සැනසුමක් කිව්වට කිසිම දවසක ඒ සැනසුමට හේතු නැහැ. ඇල්ලේ ඉමේ ඉඳගෙන ආරසා පතනවාගේ වැඩ. ගැත්තේ ඉමේ මුල් බැහැගෙන ඉඳගෙන ආරසා පතනවාගේ වැඩ. කාට යාතිකා කරන්නද? තමන්ගෙම ප්‍රමාද දෝෂයෙන් පය හකට ඉඳපු ගාම ඇදගෙන වැටෙනවා. කාට කියලා බේරගන්නද? මේ ඇල්ලේ ඉමේ ඉඳගෙන ගැත්තේ ඉමේ ඉඳගෙන මගේ ජීවිතය ආරක්ෂා කරලා දෙන්න දෙයියනේ කියලා කිව්වට පුළුවන් ඒක නම්. අර ෆයිලේසර යන බව වයානක ඉදින් අහට ගියාන කාටවත් කියන්න දෙයක් නැහැ. තමන්ට මේකක් වෙන්නේ හේතු නැහැ. අන්න ඒ වගේ ඇලීමයි ගැටීමයි මුලාවයි තේරුම් අරගෙන ඒකෙන් මිදෙන්න ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමය අනුගමනය කළොත් තමයි ඒකෙන් මිදෙන්නේ ක්‍රමේ තියෙන්නේ තමයි. නෑ ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් මිදීමටයි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ. මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න. ඒ අනුගමනය කරගුණාම ඔකේ මිදු නැහැ කිය. දැන් අපි තෝරා ගන්න ඕනේ අන්න ඒක දේශනා කරපු ක්‍රමය මොකද්ද? ඒ ඇලීමෙන් ඒ ගැටීමෙන් ඒ මුලාවෙන් මිදෙන්න අපිට දේශනා කරපු ක්‍රමයක් තියෙනවා. ඉන්ද්‍රිය භාවනාව කියලා. අන්න ඉන්ද්‍රිය භාවනාව වැදගත් වෙන්නේ හේතුව. අපි ওই ටික අහගන්න නැතුව ඉන්ද්‍රිය භාවනාව ගැන අහුවට අර කණින් අහුව අනිකණි පිට කළා දාලා නිකන් ඉතියා ඒකත් බුදුහාඳුනා ඒක බණක් විතරයි. ඔච්චරයි ගන්නෙ නෑ. මේක වටිනාකම දකින්න නැති නිසා. ඒනයි මේක භයානකම දැනගත්තට පස්සේ. ඇලීමේ ගැටීමේ මුලාවේ භයානකම තේරුම් ගත්තට පස්සේ. ඇලීමෙන් මිදීමට ගැටීමෙන් මිදීමට මුලාවෙන් මිදීමට යම් බණක් දේශනා කළා ධර්මයක් දේශනා කළා ඒක හරි වටින්නේ අන්න එයාටයි. අන්න ඒ නිසා ඒක අහක දාන්නේ. ඒක නෙමෙයි. ඊටමත් ඕන නැකමි. අනුගමනය කරලා තමන් වැඩි කරගන්න. එනහ ඇලීමෙන් මිදෙනවා ගැටීමෙන් මිදෙනවා මුලාවෙන් මිදෙනවා. එදාට රැකවන්න තමන් සැරදීලා. එන අන්න එකේ මිදෙන ක්‍රමය මොකද්ද? ඇහැට රූපයක් පේනකොට ප්‍රියමනාපයක් එක්ක ඇති වෙනවා. ඒක අප්‍රිය අමනාපයක් ඇති වෙනවා. මේ ප්‍රියමනාපයක් හෝ අප්‍රිය අමනාපයක් ඇති වෙනකොට ලෝක සත්‍යයගේ සාමාන්‍ය දෙරිද ඒ ප්‍රියමනාපයට අර ඇලීම ඇති කර ගන්නවා. අප්‍රිය අමනාපයේ දුරතන ගැටීම ඇති කර ගන්නවා. ඔය පස්සෙම ගිහිල්ලා ඒ තැනම මුල් බැහැ ගන්නවා. මුලාවටපත් වෙනවා. දැන් අපි යන්නේ ඒ මගේ යන්න නෙමෙයි. ඒක ලෝකමග. අනාතමග. අපිට ඕනේ නාතමග. නිවන් මාර්ගය හොයාගන්න. නිවෙන මාර්ගය. එහෙනම් නිවෙන මාර්ගය හොයාගන්න අපි මොකද කරන්න ඕනේ? ඇලීමට පත් වෙන එකකින් ගැටීමට පත් වෙන එකකින් මිදෙන්න යම් ක්‍රමයක් දකින්න තියෙනවා නම් අන්න ඒක වෙලා ඒක දැනගන්න ඕනේ. හැබැයි අන්න ඒක තමයි බුදු පියාණන් වහන්සේ අපිට බුද්ධ ධර්මය කියලා දේශනා කළේ. ලෝක ධර්මයේ තේරුම් ගන්න බුද්ධ ධර්මය දේශනා කළා. ධර්මයේ කිව්ව පළියට බෑ. ධර්මය කියන්නේ මොකක්ද? ලෝක ධර්මයේ ලෝකය හට ගන්නවා. බුද්ධ ධර්මයේ භවය උදුරා දමනවා. ලෝකයේ හේතු උදුරා දමනවා. අර අපි බුද්ධ ධර්මයේ වෙනන්නේ ඕකට. එහෙනම් මෙතෙන්දී අපි දකින්න ඕනේ මේ ඇලීමයි ගැටීමයි මුලාවයි දුරු කරන්න දේශනා කළ බුද්ධ ධර්මය මොකක්ද? අන්න ඒක තමයි ඉන්ද්‍රිය භාවනාව. අන්න දැන් ඉන්ද්‍රිය භාවනාව හොයාගන්න හැටි ඔය අනුව තේරුම් ගන්න ඕනේ. ඒ ඇහැට රූප පේනකොට ඇලීමක් හටගත්තා නම් එකින් එකට මෙහෙ තෝරගන්න. මේ ඇලීම මහ භයානකයි. ඒ භයානක වන්නාව ප්‍රියමනාපය දැක්කහම ඇති ඇලීම මගේ හිතේ ඇති වෙන බව දැන් මට වැටහෙනවා. බලන්නමයි හිතේ. හරි ආසාවක් තිනවා, ඇලුම් කිරීමක් එනවා. ඒ වශයෙන් ඇලි ඇලි හඹා යනවා. මේ ඇලීමේ හැටිනේ. හැබැයි කොච්චර ආස්වාදයෙන් ඇලීමක් වුණත් මේක තමයි මහ භයානක. මේක තමයි මේ විනාශය කරා ගෙනිහලා අනාගත බවටපත් කරන්නේ. එහෙනම් ඒ ඇලීමේ මම වෙන්ුණේ නැත්නම් මේ ප්‍රියමනාපය පස්සේ යන්න ගියොත් මට අනාථ භාවයෙන් මිදෙන්න බෑ. එහෙනම් මේ සඳහා මොකද්ද බුදුරජාණන් වහන්සේ මට ගන්න කියපු පියවර? අන්නේ ධර්මය අහගත්තා නම් ඒක අනුගමනය කරා නම් මේ භයානක ආශාවෙන් ආස්වාදයෙන් මිදුනේ නැහැ. ඒ ආස්වාදයන් දෙවෙනි වෙලා. ඒ ආදීනව හරියට දැකලා. ඒ ආස්වාදයෙන් වෙන් වෙලා ගියා නම් ඉතින් පස්සේ මට බලන්න ඕන කමක් නැහැ. අන්නේ බලන්න ඕන කමක් නැහැ. වැලීමේ ආස්වාදයේ වගේ ඉඳ මිදහස් වෙලා ගියා නම් අන්න මම මෙදු නැතේ. අන්න ඉන්ද්‍රිය භාවනා වැඩුණා. එහෙනම් ඒක බලාගන්නේ කොහොමද? මේ විරාජය අපිට බලන්න කියලා පෙන්නනවා. අපි මේ හිත වඩන ආස්වාදයන් හරි වටිනවයි කියලා හිතාගෙන ඒ මන වඩන දර්ශන ආස්වාදේ හරිම වටිනවයි කියලා අපි අදහස් කරගෙන ඉන්නේ. මොන જાතිය වටිනා දෙයකටද කියලා ධර්මානුකූලව සිහි කරලා බලන්න ක්‍රමයක් දුන්නා. ඒ ක්‍රමය අපි සිහි කරලා බලන්නේ නැති නිසා තමයි අපිට ඒක පේන්නේ නැත්තේ. අපි ධර්මානුකූල ඒ බුද්ධ ධර්මයේ වෙන්ව බලන්නයි පුරුදු වෙලා තියෙන්නේ. දැන් භාවනාව පිළිබඳව අපි කොච්චර ඈත් වෙලා තියෙන්නේ. නිවන් දැකීම සඳහා අපිට දුන්න භාවනාවෙන් අපි කොච්චර ඈත් වෙලා වෙනේනියා කර කර ඉන්නවද භාවනා කියලා දැන් ඔය තේරුම් ගන්න ඕනේ. අන බුදුන් වහන්සේ නිවන් දකින්න දුන්න භාවනාව තමයි මේ ඉන්ද්‍රිය භාවනාව වලඳ කිව්වේ. අපි ඉන්ද්‍රිය භාවනාව කොච්චර වඩලා තියෙනවද මොහොතක් ගන්න අපිට පුරුදු වෙලා තියෙනවා කියලා අපි දකින්න ඕනේ. පුරුදු කරලා නැති නිසාම ක්ෂණයකින් මේක කරගිලා ඉන්නේ නැහැ චක්‍රේ. භාවනා චක්‍රේ හරියාකාර කරගිලා ඉන්න නම් යලි යලි වඩලා ඒ ක්‍රමසටහ පුරුදු වෙලා තියෙන්න ඕනේ. මුලදී පුරුදු කරගන්න හරි අමාරුයි. බොහොම මහන්සි වෙන්න ඕනේ. අවධානය බොහෝම තදින් යොමු වෙලා හැම තැනම ඔබ හුරු වෙලා තියෙනවා. මේ හුරු වීම පොඩි වැඩක් නෙමෙයි. විශාල නුවණක් වර්ධනය කරගෙන. මහා කම්පනයන්ගෙන් නිදහස් කරගෙන. බලා සිටියේදී රාගක්ෂේ, දේසක්ෂේ, මොහක්ෂේ වෙනවා. හැබැයි මේක හරිය අමාරුයි මුලදී පුරුදු වෙන්න. අර බයිසිකලයක් පදින එකනා මුලදී ඇදගෙන වැඩෙනවා. යනකොට ඔය විදිහට නොයෙක් ආකාරයෙන් අපි අමාරුවෙන් පුරුදු වෙලා ගියාට පස්සේ පුරුදු වුණාට පස්සේ අද ඒ කතාවෙන් නම් පුන් පයි එකේ පැද්ද හැකියි. එහෙමත් යන්න පුළුවන් කමයක් තියෙනවා. නටනරක් ගිය හැකියි. ඒත් වැටෙන්නේ. මොකද ඒක පාලනය කරගන්න ක්‍රමය හරියට ගුරු වුණාට පස්සේ හිත ඒකට යෝග්‍ය වුණාට පස්සේ අපිට පුළුවන් වාගේ තමයි. මේ භාවනාවත් ඉස්සලා කරනකොට වැටෙනවා. වැඩි වැඩි නැගින්නෝ. හැබැයි පුරුදු කරගත්තාට පස්සේ කිසි අමාරුවක් නෑ. මෙයා භාවනා මුලදී හරි අමාරුයි. දුක්ඛ ප්‍රතිපදා. දණ්ඩා විඥා. දුක් ප්‍රතිපදාව. මේක ලැබෙන සැනසෙල්ල සැනසම බොහොම අඩුයි. ඔබ සුඛ ප්‍රතිපදා වෙනකොට හුඟා කල් යනවා. හරි ගිහලා ආපුමයි දුක්ඛ ප්‍රතිපදාවට පස්සේ. එතකන් හරි අමාරුයි. එතකොට ඇහැට පෙනෙච්ච රූපයේ දිහේ ඒ ඇලීමක් එහෙම හටගත්තා. ඒ කියන්නේ මෙහෙම බලන්න කියනවා. මේ ඇලෙන ස්වභාවය. හරි ප්‍රිය ස්වභාවය. ඒක හරි මිහිරි. හැබැයි මේ ප්‍රිය ස්වභාවයේ මිහිරි ස්වභාවයේ මధుර ස්වභාවයේ මේ පෙනුනට මේක හරි භයානකයි. මේකෙන් තමයි මේ විනාශයට ගෙනින් දාන්නේ. නැවත අපිට බලන්න කිව්වේ දුකේ දුක එන හැටි මිස දුක ගැන අඬලා ඉන්න නෙමෙයි කිව්වේ. දුක එන දෙන දුක නැහැ. දුක එන දෙන හරි සැපයි. මෙන්න මෙතන හොයාගත්තේ නැහැ නම් දුකෙම දෙන්න බෑ. නමුත් අද හැමතැනම දුක හොය හොයා දඟලනවා. දුක භාවනා කර කර ඉන්නවා. දුකෙ මිදෙන හැටි භාවනා කරන්නේ නැහැ. දුකෙ මිදෙන හැටි භාවනා කරන්න නම් සැපයි සැපයි සුන්දරයි කියලා පේනවා අපිට බඳ. ඒවැය යථා ස්වභාවයේ භයානක බව දකින්න භාවනාවක් කරන්න ඕනේ. ඒකයි නිවන් දකින්න මඟ. නමුත් අපිට ඔහෙවා කියා දෙන්නේ නැහැ එහෙම මඟ. හැමදෙනම දුක් විඳින එක බල බල ඉඳ කියන එක තමයි පේන්නේ. ජරා බල බල ඉඳ, කුණු ගඳ ගන්න එක බල බල ඉඳ, ඒකේ අප්‍රියා කර කර ඉඳ, එහෙම නැත්නම් දුකයි දුකයි කිය කිය ඉඳ, ඕකමයි පින්න පින්නේ ඉන්නේ. අපි ඉතින් මොන රට කඩිවැල්ල වගේ හදාගෙන මොන තකුළු වගේ ඉන්නේ. අනේ මේ ලෝකේ ඔක්කොම දුකනේ කිය කිය. දෙකේ ඉන්න දුක දන්නවා කිය. බුදුරණහන්සේ අපිට කිව්වේ ඕක බලන්න නෙමෙයි. ඔන්න ඔය කරදරකාරී ගොඩ ඇති වෙන්න හේතුවක් තියෙනවා. අනේ දුකට හේතුව දැනගන්න. ඒ දුකට හේතුව හරි ප්‍රියයි කියලා හිතාගෙන ඉන්න හිඳ තමයි අපිට අමාරුව වැටෙන්නේ. ඒ දුකට මූල දෙන්න සිද්ධ වෙන්නේ. ඒ දුකට හේතුවේ ප්‍රියභාවයේ හිඳින්න. ප්‍රියභාවයේ හිඳලා දැනගන්න. අනේ නම් දුක පිළිහිඳ දැනගන්න. එන එතකොට දුකට හේතුව වන ප්‍රිය ස්වභාවයේ යමකද තියෙන්නේ? අන්න ඒක දුරු කර දමන. දුක පිළිඳන ගන්න දුකට හේතුව දුරු කරන්න. එතකොට ප්‍රියභාවයේ හින්දාමයි අපිට දුක දකින්න පුළුවන් නියම විදියට. ප්‍රියභාවයේ මේ දුක වහගෙන තියෙන්නේ. ප්‍රියභාවයේ හැමෙරීම නැగి නැగి එන දුක වහනකොට අපිට තියෙන දුක විද්‍යාමාන දුක හැඟ වෙනවා පේන්නේ. ඒ හැබැයි දුක පිළිසිඳින්න හැම දැක් ගන්න බැහැ. එහෙන දුක දුක හැටියට දැනගන්න කිව්වට හරියන්නේ නැහැ. දුක දුක හැටියට දැනගන්න නම් ඒ දුක වහන යමක් තියෙනවා. ඒ තමයි ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය. අන්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ යම් දාසක යම් දහමකින් සිඳ දැම්මනා යම් දහම අවබෝධයකින්. අන්න වහන එක ඉවරයි. අර දුක වහලා යටපත් කරලා දාපේ ඉවරයි. එදාට හැඟවිච්ච දුක හොඳේ මත විතර පේන්න පටන් ගන්න. ආන් එදාටයි දුක ආරි සත්‍ය දකින්න. ප්‍රියභාවයේ හිඳ දාරයි දුක දැනගන්නේ හරියට. නමුත් අද දුක ආරි සත්‍ය දැනගන්න කියලා මේ සාමාන්‍ය ලෝකයේ හරි ගෝචර වෙන දුකම ගැන කී කියා ඉන්නවා. හැබැයි ගෝචර වෙලා නැත්තේ ඒකයි. දුකට හේතුවක් තියෙනවා, ඒක ප්‍රියයි. අන්න ඒක හිඳේ නැත්නම් වැයිලා තියෙන දුක දකින්න බෑ. අපි කතාවර කියන්නේ ඇරෙන දීගෙන හෙවණ ඇලත් ඇදයි කියන. කන දීගෙන හෙවණ ඇල නෙමෙයි මහ වැරද්දත් ඇද නැහැ. ඇද බේන්නේ. ප්‍රියමනාපේ කන. දීග ප්‍රියමනාපේ ඉවත් වෙලා කියනනම් එහෙම තමයි ඇරෙන දීග හැදෙන්නේ. එදාට හෙවණ ඇල ඇදත් පේනවා. එහෙනම් ඒ වගේ තමයි යම්කිසි ආස්වාදයකින් දුක වහලා තියෙනවා. ඒ ආස්වාදයේ පළවෙනි කරලා ඉන්න තාක්කල් පුංචි දුක් පේන්නේ කොහොමද? මහ දුකක් වැහිලා තියෙනවා. දුක විවෘතව දැනගන්න ඕන නම්, දුක ආර්ය සත්‍ය දැනගන්න ඕන නම්, ඒ දුක යමක් වටා බැඳිලා තියෙනකොට අපි බැඳිලා ඉන්නේ මොකක් නිසාද? ඒ ප්‍රියභාවයේ හිඳන යම් ප්‍රවේගී. අන්න ප්‍රියභාවයේ ඉවරුණාට හැඟවිච්ච දුක මතුවෙනවා. එතරකල් දැකපු නැති, පෙර නොදැනුණු, නොවැටහිච්ච දුක දැකලා දුක ආර්ය සත්‍ය දකිනවා. අන්න එදාටයි චතුරාර්ය සත්‍ය දකින්න හේතු වෙන්නේ. එයා මෙන්න මේ ප්‍රියමනාපේ එනකොට අපි දකින්න ඕනේ. ඒක හිඳින ක්‍රම. අන්න භාවනාව. ඒ ප්‍රියමනාපේ හිඳින්න යම් ක්‍රමයකින්ද ඒකයි නිවන් දකින භාවනාව. එහෙනම් ලස්සන රූපයක් දැක්කහම ඒ ප්‍රියමනාපේ කොහොමද හිඳින්නේ? මෙන්න ඉන්ද්‍රිය භාවනාව හරියට දැනගත්තා නම් හිඳින ක්‍රමය අහු වෙනවා. ඒ වෙලාවට ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතුව ඉවසීමේ යුක්තව ඔය ප්‍රියමනාපයි කියලා මම හිතා ඉන්නේ. යම් ආස්වාදයක් ඇත්නම්, දර්ශන ආස්වාදයක් ඇත්නම්, ඒක කොහොමද ලැබෙන්නේ? ඒක හැටි කොහොමද? කොහොමද ඒක හටගන්නේ? ඒ පැවැත්මේ ස්වභාවය මොකද්ද? ඒක ඉතින් හරය මොකද්ද? අන්න ඒ පිළිබඳව විමර්ශනාත්මකව බලන්න කියලා කියනවා. ඒක බැලීමේදී ඒ මනවලන රූප ස්වභාවයේ දර්ශන ස්වභාවයේ අපිට මතුවුනේ මොනවා මොනවා එකතු වෙලාද, මොන මොනවා නිසාද? මේක දකින්න ඕන. අන්න දැකිය යුතු හරියක් උදේ පේනවා. ඇස තියෙනවා. ඇස නැත්නම් මේ පෙනීම එන්නේ අර මිහිරි ආසහගත මනවරණ දර්ශනය මට ලබා ගන්න බැහැ ඇහැ නැත්නම්. එහෙනම් ඇහැ මේකේ ප්‍රධාන කොටස. ප්‍රධාන අංගය. ඇහැ තිබුණාට ඒකට ගෝචර වෙච්ච රූපෙ තිබුණේ නැහැ නේද? මනවරණ ප්‍රියමනාප රූපෙ තිබුණේ නැහැ. ඒත් මේ ප්‍රියමනාප ආස්වාදේ ඉන්නේ. එහෙනම් ඒ රූපේ තව අංගයක්. හැබැයි මේ ඇහත් තියෙනවා, රූපෙත් තියෙනවා. චක්කුච්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියන එක සිද්ධ වෙන්නේ. ඇහැට රූපයක් වෙන්න බලියට චක්කු විඥානේ නැහැ. දැන් අවු විග්‍රහ වෙලා නැති නිසා ඔය පටලවාගෙන තියෙන්නේ. චක්කුච්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. මෙන්න මේක තමයි චක්කු විඥානේ බලා ගන්න ඕනේ. ඇහැයි රූපයයි දෙකේ ගැටීමෙන් චක්කු විඥානේ හද ගන්නවා කරා මේකේ තේරුම් ගන්න බැරි වුණා. ලෝක සත්‍යය පෙර ආස්වාදයන් ලබාපු දර්ශන ආස්වාදයන් ලබාපු. ඒ අවිද්‍යාවෙන් වෙයිලා එක හොඳයි කියන නිගමනය කරගෙන සාරා කියන නිගමනය කරගෙන. ඒ බඳු දර්ශන මතුවතු බලන්න බලාපොරොත්තුවක් ඇති කරගත්ත මානසිකත්වය ගොඩනගාගෙන තිබෙච්ච නිසා. අන්න ඒකද තමයි. මේ දැනුත් පොලිසිය කරනකොට එහෙම එකක් අහු වුණා. ඒ බලාපොරොත්තුෙන් කරපු පොලිසිය තමයි මනවදන රූපයක් දැකලා හිතට අමුතු එකක් එකතු වුණා. මනවදන රූප වැඩිීමේ ආශාව නැමෙති හිත. මනවදන රූප වලන බලාපොරොත්තු. මෙන්න චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති. මේ ඇහැට පටිච්ච ඉච්ච කියන්නේ කැමැත්ත. කැමැත්තෙන් බැඳුනහම අර රූපේට කැමැත්තෙන් බැඳුනහම මෙන්න මේ දෙක හේතු කරගෙන උපදිනවා චක්කු විඤ්ඤාණ. ඇහැට කැමැත්තෙන් බැඳුන්නේ නැත්නම් අර රූපයට කැමැත්තෙන් බැඳුන්නේ නැත්නම් ආසාහිතා කැටිකරවන මත්කරවන විඥානය අපිට හටගන්නේ නැහැ. හිත තියෙනවා. ඒකයි කියන්නේ හිතේ විඥාන කියන්නේ නැහැ. ආගන්තුක උපක්ලේශයන්ගෙන් හටගන්නේදයි විඥානයක් හැදෙන්නේ හිත. විඥානය බරපත් වෙන්නේ. දැන් මෙතන හටගත් ආගන්තුක උපක්ලේශය මොකද්ද? අවිද්‍යාව නිසා හරි වටිනා දෙයක් මේ ඇහැ කියන නිගමනයක් තිබුණා. ඒ ඇහැට ගෝචරයෙන් රූපයක් හරි වටිනවා කියන නිගමනයක් තිබුණා. ඒවා මතුමතු ඒ පස් මත හඹා ගිහින් ඒවා ලබා ගන්න ඕනේ කියන බලාපොරොත්තුවක් ඇති වුණා. අවිද්‍යාව සහගත බලාපොරොත්තුව. මෙන්න මේ බලාපොරොත්තු වල කියනවා ඇහෙන් රූප වල බලාපොරොත්තුවක් අඩගත්තාම චක්කු විඥානය ඒ බලාපොරොත්තුව මුල් කරගෙන ඇහැයි රූපයයි හමු වෙනකොට හම්බ වුණා. හැදුණා. මෙන්න තුනක් හටගත්ත හැටි. දැන් ඇහැයි රූපයයි චක්කු විඥානය කියලා හටගත්තාම මේ තුනේම වටිනාකම දැන් තියෙනවා. දැන් අපි නිගමන කියනවා. මගේ ඇහැ හොඳට බින් කරලා තියෙනවා. මෙහෙම රූපයක් බලන්න. අපි කතාවට කියන්නේ. ඇහැ බින් කරලා තියෙනවා කියලා කතාවක් කියන්නේ. ඇහැ බින් කරලා කියන්නේ නෙමෙයි එතන කියන්නේ. අන්න ඇහැට තියෙන ආසාව. ඇහි වටිනාකම දැක්කා. මේ මනවඩන රූප ආස්වාදේ ලබා ගන්න මට වටිනා ඇහැක් තියෙන ඉඳන් මම මේක ලැබුවේ කියලා. ඇහැ පිළිබඳව හටගත්තා කැමැත්තා. අන්නේ කැමැත්ත තමයි. කැමැත්තට බැඳුණා තමයි පටිච්ච වුනේ. චක්කුංච පටිච්ච වුනේ ඕකට. පෙර වින්කලා තියෙනවා මෙහෙම රූපයක් බලන්න. රූපේ ගැනත් බැලුවා. ආ චක්කුංච පටිච්ච රූපේ තිබුණා. දැන් ඕකෙන් හටගත්තා. නිකම්ම දැනෙන හිත ඇරෙන්න. ආස්වාද විදිමින් බලාපොරොත්තු රහගතව ඒපස බල හඹා යන මානසිකත්වය. මෙන්න චක්ක විඥානය. දැන් මේ තුනටම අපි එකතු වෙලා ඉන්නවා. තින්නා සංඝ. සංඝ කියන්නේ කෙලෙස් වලට. අපව කෙලෙස් ආදමන දහමක් කරා අපි එකතු වෙනා නම් ඕක කියන සංඝය. ඔය තුනේ එකතු නෙමෙයි එකතු කියන්නේ සංඝ. සමගියෙන් ඉදීම. එක කර ගැනීම. එකතු වෙලා සමගියෙන් ඉන්නවට කියන සංඝ. එකක්. ඒ එකතුව කියන්නේ රාගයෙන් ඉරුදු වෙන එක නෙමෙයි. රාගයෙන් ඉරුදු වෙන එක සංඝ. ඒකේ නිදහසනාව ලබන්නා වූ නිදහස් මානසිකත්වයේ ගැටීමක් නැති මානසිකත්වයක් ඇතිවීම සංඝ. සංඝ අහක් කරලා සංඝ වෙන්න ඕන. සංඝ රත්නේ හැම නෙමෙයි සංඝ රත්නේ. සංඝ නම් මහ කැතයි. සංඝ රත්නයක් නෙමෙයි සංඝ අසුචිය. සංඝ රත්නය. අපි සංඝා සරණං ගච්ඡාමි හිමි කියෝ දැලේ විනාශ. සංඝහන් වෙන්න ඕන. සංඝ සරණ ගියොත් එහෙම අපි කෙලෙසෙනවා. සංඝ කියන්නේ කෙලෙස්. එන ඇහැ පිළිබඳ යම් කෙලෙසන දහමක් සමග එක වෙලා හිටියනම් ඒ ඇහැ පිළිබඳ තියෙන ආසාව. ඒ රූපය පිළිබඳ යම් ආසාවක් ඇතනම් අන්න ඒක කෙලෙසෙන දහමක් කෙලෙසියා සංඝය. මේ ඇයෙන් රූප වන්න බලාපොරොත්තුව පිළිබඳව ඒ බලබල ආසාදී දීමෙන් බැඳගත මානසිකත්වය තුල තියෙන්නේ හිත කෙලෙසෙන සංඝය. මෙන්න සංඝ තුන. ඉන්නා සංඝ කිවි ඔන්න ඔබලා. මෙන්න මේ සංඝ තුනක් ඇද්ද. මෙන්න මේකද කියොත් ස්පර්ශයක් ඇති වෙනවා අවිද්‍යාව සහගත ස්පර්ශයක්. මෙන්න ලෝක සත්‍යයේ සතර පැවැත්මට හේතු වෙන ස්පර්ශයක් හටගන්නේ. ඇහැට රූපයක් ස්පර්ශ වෙච්ච එක නෙවෙයි මේ ස්පර්ශ කියන්නේ. තින්නම් සංගති පස්සෝ කියන්නේ. ඔන්න උතරයි ස්පර්ශය සංඝ. කිනිය හටගන්නේ කෙලෙසේ හටගන්නේ. මෙන්න මේක බලන්න. මම කෙලෙසෙන දහම් තුනක් සමගයි මේ එකතුව හැදිලා තියෙන්නේ මම මේක හැදින්නේ. මම මේක විද්‍යාමාන වෙන්නේ දැන් මේ මොහොතේ. ඇහෙන් රූපවල ආස්වාද විදින මම මේක විද්‍යාමාන වෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ සංඝ තුනක එකතුවේ. මේ කෙලෙසෙන දහම් තුනක එකතුවක් මෙතන සිද්ධ වුණා. එන්න මේකයි සංගතුනේ. දැන් මේ තුනේ විමර්ශනය කරලා බලන්න ඕනේ. ඇයි මම මේ කෙලෙසන ධර්මය කියලා එකතුනේ? ඒවා මට වටිනවා කියලා හැඟීමක් තිබෙච්ච නිසා. ඒවා පිළිබඳව අවිද්‍යාවේ නිගමනය නිසා මේ සංගතුනක් හැදුනේ. ඇහැ දෙමනට කූඩුවක් විතරයි. මේක කෙලෙස් මාර්ගයකට ගෝචර කරගත්තා තමයි කාම ආයතනය බවටපත් වෙන්නේ. ඇහැට කූඩුවක් වශයෙන් ඉඳ දුන්නේ නැහැ. ඇහැ ආයතනයක් කරගත කාමයි. මෙන්න චක්කු සංගය. අර රූපේ ගෝචර කරගත කාමයේ රූප සංගයක් හදාගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ තුනේ බලාපොරොත්තුවක් හදාගෙන ඒක හඳුරවන්න මානසිකත්වයක් ගොඩනගාගෙන චක්කු විඥාන සංගයක් හදාගත්තා. මෙන්න මේ සංඝ තුනත් එක්ක එකතු වෙලා තමයි සසර ගමනට පස් ස්පර්ශයක් හදාගෙන පස්සපත්‍ය වේදනා, වේදනාපත්‍ය තණ්හා, තණ්හාපත්‍ය උපාදාන, උපාදානපත්‍ය භව, භවපත්‍ය ජාති, ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන පායස සම්භවන්ති කියන දුක්ඛස්කන්ධයේ පස්සේ යන්නේ වැටුනේ. දැන් මේ සංඝ තුන බිඳිනකම් අපිට පුළුවන්කමක් නැහැ. මේකෙන් මිදෙන්නේ.